ගරු ආචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ඔබන් ස්තුති. අද දින විවාදයට බඳුන් කරන 2018 අංක 19 දරණ සංශෝධන ජාතික විගණන සංශෝධන පනතේ පිළිබඳ අදහස මෙහි ඇත්තටම මේ විගණනේ වැදගත්කම සැලකිලිට භාජනය කරන්න ඕන. විශේෂයෙන්ම අපේ ආණ්ඩුව අපේ ජනවර්ම ඉල්ලා සිටීමේදී මතු කරපු කාරණයක් තමයි මේ රාජ්‍ය මූල්‍ය විනිවිද භාවයේ රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යෑම. ඒ වගේම ඒ ආයතනවල නිලධාරීන් වැඩ කටයුතු කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වලා අපි කතා බහ කරා. කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් පැවතීගෙන එනකොට පසුගිය අර්බුදකාරී තත්ත්වයේදී මේ රාජ්‍ය මූල අවභාවිත වීම, වංචාව දූෂණය පිළිබඳ සමාජයේ ගොඩක් කතාබහ නිර්මාණය වුණා විතරක් නෙමෙයි, විවිධ ජාත්‍යන්තර සංවිධානවල මැදිහත් වීම, මේවත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කිරීමෙන් අවසානයේදී අපි ජාත්‍යන්තර මූල අරමුදලේ ඒ වැඩසටහන ඇතුළේ වැඩ කරද්දී ප්‍රථම වතාවට එවැනි IMF එකේ ඒ වැඩසටහනවලදී governance diagnostic analysis assessment එකකට පවා යන සිදුවන එක එවැනි ආයතනයක් මැදිහත් උනත් නුනත් අපේ ආණ්ඩුව අපේ දේශපාලන ව්‍යාපාරයේ අනිවාර්යයෙන්ම මේ යහපත් ආණ්ඩුකරණය පිළිබඳව පුළුල්ව මැදිහත් වෙන ආණ්ඩුවක්. එතකොට මේ සංශෝධනයෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ මොකක්ද කියන කාරණය, මොකද විගණනය විසින් සහ විගණනයට සම්බන්ධ වෙන රාජ්‍ය මූල්‍ය වල වගවීම ස්ථාපිත කරන්න නම් ඒ විගණකයාට ඉතාමත්ම ස්වාධීනව පාසුකම් සහිතව මේ වැඩ කටයුතු කරගෙන යන්නට අවශ්‍ය කරනවා. කෙසේ වෙතත් 2018 ඉදිරිපත් කරන ලද විගණන පනතේදී විවිධ වූ සාධනීය කාරණා ඇතුළත් වුණා. ඒ වගේම මේ අධිභාර කියන කාරණය, අධිභාරයේ පැනවීමේ අවශ්‍යතාවය, අධිභාරයේ ක්‍රියාත්මක කිරීම, ඒ අයකර ගැනීම පිළිබඳව යම් ගැටලු සහිත තත්ත්වයක් සහ අකාර්යක්ෂමතාවයක් ඇතුළේ නිර්මාණය වුණා. ඒ නිසාවෙන්ම තමයි මේ සිද්ධ කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට මේ විගණන පනත 2018 අපි විගණන කොමිෂන් සභාව පිහිටවපු විගණන පනතට තවත් සංශෝධන ගෙනෙන්නට ඕනයි කියන කාරණේ මතු කරලා ඒ සම්බන්ධයෙන් මතු කර විද්‍යත් කණ්ඩායම් විසින් කෙටුම්පත් කරන ලද පනත තමයි මේ ඉදිරිපත් කරන්නේ. මොකක්ද මේ අධිභාරය කියලා කියන්නේ? මෙතෙන්දී සරලව ගත්තොත් රාජ්‍ය ආයතන යම් අස්තිත්වයක් රටේ පවතින නීති රීති වලට පටහැනිව සිදු කරන ලබන ගනුදෙනුවලදී යම් ආකාරයක වංචාවක්, ඒ වගේම දූෂණයක්, ඒ වගේම සාවධාන නොසලකිල්ල කියන කාරණයක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. උදේ විපක්ෂ විසින් මතු කළා ඒ නොසලකිල්ල කියන්නේ නෙග්ලිජන්ස් කියන කාරණය මේ සංශෝධන වල ඇතුළත් වෙලා නැහැ කියලා ඒක ඇතුළත් වෙලා තියෙනවා. කාරක සභාව අවස්ථාවේදී කමිටු අවස්ථාවේදී ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සාවධාන නොසලකිල්ල සහ අපි කියනවා මේ මිස් අප්‍රොප්‍රියේෂන් සාවාද්‍ය පරිහරණය කියන කරුණු නිසා රාජයට යම් අලාභයක් හෝ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අය කර ගැනීමට ඒ සාධාරණ හේතු කරුණු සහිතව සොයලා බලලා අය කර ගැනීමේ තමයි ක්‍රියාවලිය තමයි අධිභාර ක්‍රියාවලිය කියලා කියන්නේ, අධිභාරයක් පැනවීම කියලා කියන්නේ. මේ අධිභාරය පැනවීමේදී අපේ සංශෝධනයේ ගෙනෙන්න කලින් තිබිච්ච තත්ත්වේ පොඩ්ඩක් විමසීමට ලක් කරන්න ඕනේ. එතකොට තිබුණේ මේ බලය දැන් විගණකයා විසින් ස්වාධීනව මේ වැඩ කටයුතු සිද්ධ කරාට මෙතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා, පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පාඩුව අය කර ගැනීමේ කාර්යයට ඔහුට ක්‍රියාත්මක වෙන්න, නීතිය ඉදිරියට යන්න, අධිකරණයට යන්න ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට 2018 පනතදී සිද්ධ කරන්නේ විගණන කොමිෂන් සභාවට ඒ බලය පැවරන අධිභාරය පැනවීම සඳහා. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ දැන් අධිභාරය ක්‍රියාත්මක කිරීම විගණන කොමිෂන් සභාවට පැවරුණාට ඇත්තටම විගණන කොමිෂන් සභාවට පැවරලා තිබිච්ච කාර්යභාරය ඊට වඩා වෙනස් එකක්. ඒ කියන්නේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, ඒ වගේම විනය කඩවීම් සම්බන්ධයෙන් වැනි කාරණා ඒ වගේම විස්්‍රාම ගැනීම කියන කාරණා. ඒ නිසා ඔවුන්ගේ විශේෂපතේට වඩා එහා ගිය කාරණයක් පැවරිච්ච නිසාද මේ අධිභාර කාරණය හරියට සිද්ධ වෙලා නැහැ. මොකද 2018 ඉඳලම මේ 2000 දැන් අපි සංශෝධනය කරන්නේ 24. ඒ වෙනකොට ඇත්තටම මේ අධිභාර පැනවීම ප්‍රධාන පත්‍රිකා 10ක් වගේ ආසන්න ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙන. ඒ කියන්නේ අධිභාර සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඒ නිසා මේ සංශෝධනයෙන් සිද්ධ කළේ එන්නේ අකාර්යක්ෂමතාවයේ අයින් කිරීම, වගවීම වැඩි දියුණු කිරීම, මූල්‍ය විනය වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. කොහොමද ඒක සිද්ධ කරන්නේ? ඒ අනුව මෙන්න මේ විධානය අය සහතික අධිභාරයේ පැනවීමේ සහතිකය ලබා දීම සඳහා විගණන කොමිෂන් සභාව වෙනුවට අපි ආදේශ කරන අලුතෙන් සභාවක් පිහිටවනවා. අධිභාර සර්චාර්ජ් රිවීව් කමිටි එකක්, අධිභාර සමාලෝචන කමිටුවක්. කලින් අවස්ථාවේදී තිබුණේ කොමිෂන් සභාවට ඒ බලය පැවරෙනවා. එතෙන්දී අධිභාරය පැනවලා යම් ප්‍රශ්නයක් ආවොත් අධිභාරය අභියාචනයට ලක් කරන්න කමිටුවක් තිබුණා. එතකොට දැන් මේ කමිටුවත් අයින් වෙලා අපිට දැන් අලුත් කමිටුවක් හැදෙනවා. ඒ කමිටුව තමයි අධිභාර සමාලෝචන කමිටුව. ඒතොර අධිභාර සමාලෝචන කමිටුවට ඒ විධානය නිකුත් කරාට පස්සේ සාක්ෂි සහිතව එතෙන්ට යන අතරතුරේදීත් අදාළ වගවීමට චෝදනාවට ලක් වෙන පුද්ගලයාට නිදහස තියෙනවා ඔහුගේ නිර්දෝෂභාවයෙන් කරුණු ඉදිරිපත් කරන්නට. ඒ අනුව ඒ කරුණු ඉදිරිපත් කරාට පසුවත් ඒ මුදලක් අය කරගන්න ඕන නම් අලාභයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අලාභය අය කරගත යුතු ක්‍රියාමාර්ගවලට යන්න, නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න මේ අධිභාර සමාලෝචන කමිටුව විසින් ඒ අස්තිත්වයේ එන්ටිටි එකේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා, ඒ කියන්නේ ලේකම් වරයාට ඒ දැනුම් දීම සිදු කරනවා. නමුත් සමහර අවස්ථා පැනනගින්න පුළුවන් ලේකම් වරයා මේ යුදිතේ පරිදිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඒ දැනුම් දීම සිදු කිරීම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා හරහා සිදු කරනවා. ඉතින් ඒක තමයි මෙන්න මේ අධිභාර ක්‍රියාවලියේ සංශෝධනයේ මූලික තත්වය. ඊළඟට එය ක්‍රියාත්මක කරන්න මේ අධිභාර සමාලෝචන කමිටුව ඉතාමත් වැදගත් ආකාරයට ස්වාධීනත්වය රකින්න ඕනේ. එයි විද්වත්භාවය පෙන්눔 කරන්න ඕනේ. ඒ නිසා මේ සංශෝධන පනතෙන් මේ කමිටුවට සමාජිකයන් 5 දෙනෙක් නම් කරනවා. එහි සභාපතිත්වයට පත් කරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්වරයෙක් හෝ අභ්‍යාචනාධිකාර මිනිස්වරයෙක්. කලින් තිබිච්ච තත්ත්වයේදී තිබුණේ ඒ කමිටුවට පත් කරන්නේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ආවම වශයෙන් 5 දෙනෙක්. උපරිම සීමාවක් තිබුණේ නැහැ. එතන ප්‍රවීණයන් විතරයි පත් කරලා තිබුණේ. ඒ කියන්නේ මුදල මූල්‍ය සම්බන්ධයෙන්, ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්, ඒ වගේම ඉංජිනේරු විද්‍යාවත් එතනට ඇතුළත් කරලා තිබෙනවා. ඒ කියන්නේ තෝරාගත්තු ශේෂ්ත්‍ර වලින් 5 දෙනෙක් විතරයි පත් කරලා තිබුණේ. එතන ගැටලුවක් පැනනගුණා නම් අභියාචනයට යන්න වෙන්නේ අභියාචන අධිකරණයට. දැනුත් අභියාචන අධිකරණයට යන්න ඉඩ කඩ තියෙනවා. කෙසේ වෙතත් අපි හිතනවා මේ අභියාචන අධිකරණයට ගිහිලා නීති රීති කටයුත්තකට යන්නට වඩා මෙන්න මේ අධිභාර සමාලෝචන කමිටුවේ සංහිතිය දිහා බලපුවමත් මේ කාර්යක්ෂමතාවය වැඩි වෙලා තියෙනවා. ඒ විශ්‍රාමලත් අභියාචනාකාරෝ ශේෂ්ඨාධිකරණ විනිසුරයෙක් ඉන්න නිසා ඔහුගේ හසල අත්දැකීම අනුව ඔහු තීන්දුව කරන්නේ, ඔහු සභාපතිත්වයේ දරලා ඒ කමිටුවට තීන්දුව කරන්නේ ඇත්ත වශයෙන්ම නිවැරදි ආකාරයට කවුරුවෝ අලාභයක් සිද්ධ කරන විතරයි. මෙතනින් කිසිම ආකාරයකට කාගෙමත් පරිගැනීම් හෝ වෙනත් ආකාරයකට තියෙන්නේ නැහැ. බොහොමත්ම ස්තුතියි. ඒ නිසා අපි සැලකිල්ලට භාජන කරනනේ කමිටුව ඇතුළේ කමිටුවේ සංයුතිය ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියන කාරණය. ඒ වගේම විගණනයක් කිරීමේදී වැදගත් වෙන ඔහුගේ විෂයපතේ සීමා කරන ස්කෝප් එක ලිමිට් කරන්න පුළුවන්. තොරතුරු දෙන්නේ නැහැ, තොරතුරු සංගවා සිටීම, මේවැනි දේවල් අපි අතීතයේදී දැකලා තියෙනවා. ඉතින් විශේෂයෙන් වංචාව දූෂණය පවතින තත්ත්වයකදී, පැවතිච්ච තත්ත්වයන් වලදී මේ විගණකයාගේ කාර්යභාරය උදේ ඒ ලියකීලවලට විගණට විමසීම් ඔඩික්වාරීස් වලට සීමා වෙනවා. ඊළඟ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා. ඒක එක් අවස්ථාවක් තමයි ඔහුගේ විෂයපතේ සීමා කරන තොරතුරු දෙන්නේ නැතුව. හැබැයි තොරතුරු නොදී ඉඳලා ඔවුන් වැඩිකරුවේ බාවට පත් වුණොත් අතීතයේ තිබුණේ ඒ සඳහා දඩ මුදලක් වෙන් කරන්න තියෙන්නේ ප්‍රමාණාත්මක නැති රුපියල් 5000ක අවමේකුත් උපරිම 25000කුත්. ඒ තත්ත්වයක් මේ පන්තියේදී අපි වෙනස් කරලා රුපියල් 100000 දක්වා වැඩි කරලා තියෙනවා. තවත් අපිට මේකට තව සංශෝධන මේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න සංශෝධන අවශ්‍ය නම් ඒවා ඉදිරියේදී ගෙන එන්නට පුළුවන්. ඒ වගේම තමයි 2018 පනතදීත් යෝජනා වෙලා තිබුණ මේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නට මේ සඳහා විශේෂ අරමුදලක් ක්‍රියාත්මක කරන්න ඕනයි කියලා. හැබැයි ඒ අරමුදල ක්‍රියාත්මක වෙලා තිබුණ නැහැ. ඒකට මුදල් වෙන ක්‍රමවේදය තිබුණේ නැහැ. දැන් මේ සංශෝධනයේ මගින් එන්නේ අරමුදලට මුදල් ලබාගෙන යන ක්‍රමවේදය අපි සාකච්ඡා කරනවා. විගණකාධිපතිවරයාට විගණන කටයුතු වලින් ඒ අමාත්‍යාංශ වලින් ඒ අස්තිත්වයන්ගෙන් ලැබෙන මුදල් වලින් 15% මුදලක් මේ සඳහා වෙන් කිරීමේ බැර කිරීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම මේ අධිභාර ක්‍රියාවලිය තාමත්ම ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාමේ සංශෝධන ගණනාවක් තමයි මේ කාර්යයේදී සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේක අවසාන වශයෙන් ගත්තාම ගරු සභාපතිතුමනි, මේ අපි අරමුණු කරගත්තේ මේ සංශෝධනයේ මගින් රාජ්‍ය මූල්‍ය වගවීම පිළිබඳ වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය විනය වැඩි කිරීම, ඒ වගේම විගණකයාගේ කාර්යභාරය ඉතාම ස්වාධීනව කරගෙන යන ඉඩ සැලසීම. ඒකට කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන් විගණකයාගේ ස්වාධීනත්වය රැකෙන්න නම්
ඔබතුමාගේ කාලය අවසන්යි.
තව තප්පර කීපයක් දෙන්න සභාපතිතුමා අවසන් කරනවා. කාර්යබද්ධ ස්වාධීනත්වය කරගෙන යන ඔහුට ඕනෑම ලිපි ලේඛනයක් තොරතුරු ලබා ගැනීම, ඒ අනුව වැඩ කටයුතු කිරීමේ ඉඩ කඩ මේ අනුව පුළුල් කරලා තියෙනවා. දෙවන නිදහස තමයි පරිපාලන ස්වාධීනත්වයේ. එන්නේ පරිපාලන ස්වාධීනත්වයේදී පරිපාලන කටයුතු ටික විතරක් දැන් විභාගන කොමිසම් සභාවට යොමු කරලා අර අධිභාර පැනවීම ගෙනත් තියෙනවා මේ කමිටුවට. ඊළඟට මූල්‍ය ස්වාධීනත්වයටත් විගණනාධිපති දෙපාර්තමේන්තුවේ විගණන කාර්ය සඳහා එන අයවැය රාජ්‍ය මූල්‍ය ගැන පාර්ලිමේන්තුවට වග කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාවට අනුව ඔවුන් දැන් ඍජුවම පාර්ලිමේන්තුවට වාර්තා කරලා ඉන් පසුව රාජ්‍ය මූල්‍යට අවසානයේදී වගවීමට යටත් වෙන මහ භාණ්ඩාගාර ලේකම්වරයාට භාණ්ඩාගාරයට මේ වගවීම සිද්ධ කරනවා. ඒ අර්ථයෙන් ගත්තල අපි විශ්වාස කරනවා මේ පණතිදී මේ සංශෝධන ටික පැවතිච්ච තත්වයෙන් කාර්යක්ෂමතාවයත් වගවීමත් ඉහළට ගෙනෙන්න උත්සාහ වුණා. නමුත් අපිට ඉදිරියේදී තව තවත් යෝජනා ඉදිරිපත් කළ අපේ අරමුණ වෙන්නේ වඩාත් යහපත් රාජ්‍යයක් ඇතුලේ විගණනය ඉතාමත් ස්වාධීනව රාජ්‍ය මූලවලට වග කියන තත්වය තවදුරටත් වැඩිදි කරන්න. ඒ සඳහා අපි සූදානම් කියන කාරණේ සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.